සභාව කල් තැබීම.
අරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුව 18 වෙනිදා පස්වර 1 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කර.
කල් තැබීමේ යෝජනාව ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.
නියෝජ කතානායකතුමනි, අද දින සභාව කල් තැබීමේදී පාද සඳහන් යෝජනාව ඉදිරිපත් කිරීමට අපි කැමති. විශේෂයෙන් රට පුරා විශාල අර්බුදකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ දරුණුතම තත්ත්වයන් පැනනැගිමින් තිබෙන වේලාවේදී ඒ පිළිබඳ විපක්ෂය වෙනුවෙන් අපි මෙම යෝජනාව ඉදිරිපත් කරනවා. එක, ශ්‍රී ලංකාවේ අධිකරණයට විදේශීය රාජ්‍යයන් මැදිහත්වීමට වෑයම් කර ඇති බවට විශ්වාස කටයුතු මාර්ගයන් හෙළිවී ඇති හෙයින්. දෙක, ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ විදේශ මැදිහත්වීම සඳහා වූ ක්‍රියාදහමයන් මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ක්‍රමානුකූලව වැඩි වී ඇති බව අපට සහ රටවැසියාට අද පැහැදිලිව කරුණු සහගතව ඔප්පු වී තිබෙනවා. එක, මම කියන්නට කැමති පසුගිය කාල පරිච්ඡේදයේ සියලු පරීක්ෂණ පවත්වන ආයතනවලට විදේශික විශේෂයෙන් එක්සත් ජනපද ඇමරිකාවේ විශේෂ පරීක්ෂණ නිලධාරීන් ගැනවිත් අපේ තොරතුරු, අපේ දත්ත, අපේ විස්තර සම්පූර්ණ කරන පරීක්ෂණ කටයුතු වලට ඒ ස්ථානවලට මැදිහත් වී තිබෙනු. මේ අපේ රටේ ආණ්ඩු ක්‍රමයටත් අපේ රටේ අධිකරණයටත් මෙතෙක් පැවති අධිකරණයේ ගෞරවය විනාශයට පත්වී කටයුතු කරන අවස්ථාවක් බවට පත්වෙනවා. මේ මැදිහත්වීම තමයි ඒ මත තීරණය කරන ඉදිරිපත් කරන අධිකරණ කටයුතු වලට සක්‍රීයව ඇතුළ මැදිහත් වෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ අධිකරණයේ බලය හීන කිරීම සඳහා පසුගිය කාල පරිච්ඡේදය තුළ විදේශ නීති රීති අධිකරණයන් හා නඩුකාරවරු ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජයේ අත්සන් තබන ලද ගිවිසුම්වල පැහැදිලිව තිබෙන තර්ජනය ඉවත් වී නැහැ. ඒ වෙනුවට මහජන විරෝධයන් හා ජනතා විරෝධය මැදියේ රජය උපක්‍රමශීලීව අපේ රටේ අධිකරණයේ විවිධ නියෝජිතයන් එම ආයතන ස්ථාන කරා රටවල් කරා ගෙන ගොස් ඒ ක්‍රියාමාර්ගවලට ඔවුන්ගේ මඟ පෙන්වීම ලබා දීමේ වැඩපිළිවෙල දිගටම අකණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ නිසා අපේ අධිකරණයේ තිබිය යුතු උත්තරීතර ස්වාධීන ගෞරවය දැඩි ලෙස කඩාවැටෙමින් තිබෙන අවස්ථාවකට අපි පත්වී තිබෙනවා. අපි දන්නවා, පිළිගන්නවා, මේ සභාව පිළිගන්නවා, අපේ රටේ අධිකරණයේ මිනිස්ටර්කරුවන් විදේශ රටවල්වල විවිධ පුහුණු කිරීම්වලට ගමන් කරද්දී, විදේශ රටවල්වල විවිධ පුහුණු කිරීම්වලට ගමන් කරන ක්‍රියාමාර්ගවලට සම්බන්ධිත රටේ නීති හා අධිකරණයේ වැඩපිළිවෙළල් වෙනස් කිරීමේ ක්‍රියාමාර්ගද ඇති කරගෙන තියෙනවා. පසුගියදා එක්සත් ජනපද ඇමරිකාවේ American Bar Association ශ්‍රී ලංකා බ්‍රාන්ච් එකක් ඇති කිරීම සඳහා වූ යෝජනාව එක භයානක වෙනස් වීමකට හැරෙන අවස්ථාවක් ලෙස බොහෝ විට අපිට දකින්න පුළුවන්. ශ්‍රී ලංකාව අනුගමනය කරන නීතිමය පද්ධති වලින් බාහිරව වෙනත් රීති රීති ගෙනීම සඳහා එක්සත් ජනපද ඇමරිකාව සමගත් සංකරණ ලද මෙතෙක් පාර්ලිමේන්තුවට පෙන්වට ඉදිරිපත් නොකළ හොර ආරක්ෂක ගිවිසුම හමුදා අංකවලට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට ඇතුල්වීමට, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයේ සක්මන් කිරීමට, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයේ සක්මන් කිරීමේදී ඔවුන් ශ්‍රී ලංකා නීතියට හා අධිකරණයට භාජනය නොවන නීති පද්ධතියකට අත්සන් තැබීමේ මහා පාවාදීමකට අද අපි පත්වීම නිසා අපේ අධිකරණය එවැනි බලපෑමකට අද පත්වී තිබෙනවා. ඒ මගින් මේ රටේ ඉදිරි දින කීපය සති කීපය තුළ රටේ නීති පද්ධතිය එම ගිවිසුම් ප්‍රකාරව වෙනස් කිරීමට කටයුතු කරන තර්ජනය හමුවේ ශ්‍රී ලංකාවේ නීති පද්ධති කුමක්ද කියන අවිනිශ්චිත භාවයට පත්වෙන තත්ත්වයට අද පරිවර්තනය වෙමින් පවතිනවා. ශ්‍රී ලංකා නීතිය, ආණ්ඩු ක්‍රමයේ තිබෙන නීතිය, ලංකා අධිකරණයට සම්බන්ධ නීති මාලාවට පටහැනිව වෙනත් විදේශීය රටවල්වල නීති මාලාවල් ක්‍රියාත්මක කරවීමට දරන මේ උත්සාහය මේ රට නිදහස සාධාරණ නීති පද්ධතිය මෙතෙක් භුක්ති විඳ ගෞරවනීය තත්ත්වයට කෙලින්ම ඇතුල් වී තිබෙන භයානක තර්ජනය අපි වළක්වා ගත යුතුයි. අධිකරණය පිළිබඳ කියවෙන අවස්ථාවලදී කියන්නේ අධිකරණයේ සාධාරණ ඉටු විය යුතු පමණක් නොව අධිකරණයේ සාධාරණයේ තිබෙන බව පැහැදිලි වී තිබෙනවා. Not only must justice be done, it must also seen to be done. මේ කියවන මුළු මහත් ඉතිහාසයේ පුරා අපේ රටේ අධිකරණය අනුගමනය කරපු පිළිවෙත අද සම්පූර්ණයෙන් මගහැරෙන තත්ත්වයකට ඇවිල්ලා දෙවැනි හා භයානක තත්ත්වයකට ලක් වී තිබෙනවා. දෙවැනි කාරණය ශ්‍රී ලංකාවේ ආර්ථික මධ්‍යස්ථාන දිගු කාලීන විදේශ ආණ්ඩුවලට විදේශ ආයතනවලට පැවරීමේ වෑයමක් පැවතින හෙයින් මෑතකම පසුගිය දාති වෙච්චි තත්ත්වයේ තාම ඒකට පිළිතුරක් අග්‍රාමාත්‍යවරයා හෝ රජය ලබා දීලා නැහැ. අපේ වරාය භාර ඇමතිතුමා මෙතන සිටිනවා. විදේශ රටවලට අපේ රටේ දියුණු කර හැකි, සංවර්ධනය කර හැකි, ආදායම් උපයවිය හැකි නැගෙනහිර පර්යන්තය කොළඹ වරායේ ගිවිසුමකට අත්සන් කළ තිබෙනවා. ගිවිසුම කුමක්ද කියලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. ගිවිසුම කුමක්ද කියලා වෘත්තීය සමිතිවලට ආයතන ඉදිරිපත් කළා නැහැ. ගිවිසුම කුමක්ද කියලා මේ වසං කරන භයානක ගිවිසුමෙන් විදේශීය රටවලට මේ අපේ රටේ කේන්ද්‍රීය ආර්ථික උල්පත් මාර්ග මේකක් මෙවැනි උල්පත් මාර්ග රාශියක් අද යෝජනා කරන තිරිකුණාමලයේ සිට ගොඩනගන්නට බලාපොරොත්තු වෙන කොළඹ දක්වා වූ අධිවේග මහා මාර්ගය හා විදුලි පද්ධතියකින් සමන්විත ආරක්ෂක වැටකින් අක්කර 200ක් පමණ වූ තීරුවකින් බලාපොරොත්තු වෙන මේ රටේ ජාතික නිදහස ස්වාධීනත්වයට පමණක් නොව ආර්ථික මර්මස්ථාන රාශියකට තර්ජනය කරන විදේශ ආයතන රාශියක් අපේ රටේ ඔවුන්ට අයිතිවාසිකම් කිව හැකි තත්ත්වයට මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපෝසත් වූ, පාර්ලිමේන්තුවට පෙන්වීමට අපෝසත් වූ තවත් ගිවිසුමකට ආණ්ඩුව අවතීර්ණ වී තිබෙනවා එක්සත් ජනපද ඇමරිකාව සමග. ඒ වගේම ශ්‍රී ලංකාවේ අපි අනුගමනය කරන ලද නොමැදි විදේශ ප්‍රතිපත්තියට හානිකර අන්දමේ ප්‍රතිපත්ති වලට අවතීර්ණ වීමේ පිළිවෙතට ආණ්ඩුව දැන් ක්‍රියා කරමින් තිබෙනවා. පසුගියදා ඉන්ටර්නැෂනල් කෝට් ඔෆ් ජස්ටිස් විසින් තීරණය කර ප්‍රකාශයට පත් කරන ලද මුරිසි දිවයිනට අයිති වූ දියෝග ගාසියා ඇතුළු දූපත් පද්ධතිය වසර ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර අධිකරණයේ පරීක්ෂණයට හි ස්වාධීනත්වය පිළිබඳ අයිතිය යළිත් මොරිසි රාජ්‍යයට පවරා දීමේ තීන්දුවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයට ඉදිරිපත් වූ වාර්තාවට පක්ෂව ඡන්දය දෙන කණ්ඩායමට එරෙහි ඡන්දයක් පාවිච්චි නොකර සිටීමෙන් ශ්‍රී ලංකාවේ නොමැදි ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් පාවා දුණු භයානක තත්ත්වයකට අපි ගමන් කරනවා. අපි යලිත් වරක් යුද්ධමය කඳවුරකට අපේ රට ගෙන යාම තුලින් ඇති විය හැකි අනිකුත් යුද්ධමය තර්ජනයන් අනෙක් රටවල්වල විදේශ තර්ජනයන් ඉදේ ශ්‍රී ලංකාවේ නොමැදි ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් අද අතහැර දැමනු ආණ්ඩුවක් බවට හැසිරෙමින් තිබෙනවා. එම යෝජනාවට අපේ අප සමග සිටින නොමැදි රටවල් එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයට ඡන්දය පාවිච්චි කිරීමේදී ශ්‍රී ලංකාව එයට පක්ෂව ඡන්දය පාවිච්චි නොකිරීමෙන් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය අද ඉන්දියානු සාගරයේ තිබෙන රටවල් දූපත් කුඩා රටවල් විදේශීය රටවල්වල යටත් විජිත බවට පරිවර්තනය කිරීමේ භයානක ක්‍රියාවලියකට ප්‍රතිපත්තියක් නැති රටක් ලෙස හැසිරීමේ විදේශ ප්‍රතිපත්තිය මේ කාරණයට පමණක් නොව අසල්වැසි රටවල් සමගද කටයුතු කිරීමේ භයානක තත්ත්වයක් මතුවී තිබෙන තත්ත්වය පිළිබඳව මේ වෙන විටවත් විදේශ අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ නැහැ. එනිසා ගරු නියෝජ කතානායකතුමනි, ශ්‍රී ලංකාණ්ඩුව විසින් ආරක්ෂක දේශපාලන වශයෙන් සංවේදී ස්වභාවික සම්පත් විදේශ රාජ්‍යයන්ට පැමිණීමෙන් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට මෙන්ම ජාත්‍යන්තර සමඳතාද අද අනතුරට පත්වීමේ අවස්ථාවට පත්වල තිබෙනවා. ශ්‍රී ලංකාණ්ඩුව විසින් රාජ්‍යයේ ස්වාධීනත්වය භෞමික අඛණ්ඩතාවය මෙන්ම කැපී පෙනෙන ලක්ෂණය වූ මා කලින් සඳහන් කළ නොමැදි පිළිවෙතින් බැහැරවීමත් සිදුවෙන හෙයින් මිත්‍ර රාජ්‍යයන් සමග පවතින සම්බන්ධතාවයන්ට හානි විය හැකි කිසිම ගිවිසුමකට එළමීමෙන් වැළකිය යුතු බව මේ ගරු සභාවට අපි යෝජනා කරනවා. රජයේ බැඳීමක් තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 157 වෙනි වගන්තිය යටතේ. 157 වෙනි වගන්තියේ ඉතා පැහැදිලිව කියවෙනවා ගරු නියෝජ කතානායකතුමනි, විදේශ රටවල් සමග අත්සන් තබන ගිවිසුම් International Treaties and Agreements 157 where Parliament by resolution passed by not less than 2/3 of the whole number of members of Parliament voting in its favor proves as being essential for the development of the national economy. Any treaty or agreement between the government of Sri Lanka and government of any foreign state for the promotion, protection and investment in Sri Lanka of such foreign state, nationals, corporation, companies and other associations. Such treaty or agreement shall have the force in law otherwise than interest in the national security. No written law shall be enacted or made in contravention of this. The May Vaganti Atate Parliament Avasarya Gatayutu Imi Asankarana Givisung Malat Adhikaraneya Sri Lanka Adhikaraneya Swahadi Natte Ta Patahaniwa Venat Adhikarana Valla Anugamane Karana Pilivet Anu Anugamane Karanavanam වෙනත් ගිවිසුම් අපේ රටේ ආර්ථික මධ්‍යස්ථාන පවරා ගැනීමට විදේශ රටවලට පවරනවන ඒ පිළිබඳව අපට ලබා දිය යුතු අනුමැතිය ලබා දිය හැකේ අග්‍රාමාත්‍යතුමාගේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් අත්සන් කරන ගිවිසුමකට හෝ මුදල් ඇමතිවරයාගේ අත්සන් කරන ගිවිසුමකට හෝ ආරක්ෂක ලේකම් විසින් අත්සන් තබන විදේශ ගිවිසුමකින් නොව ඒ වාගේම අද අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා වෙයි තිබෙන වගන්ති මං කලින් සඳහන් කරා ඒවාට පටහැනිව ක්‍රියාමාර්ග වලට ස්වාධීන නිදහස් අධිකරණයක් ලෙස හැසිරෙන්නට තිබුණු බලය සම්පූර්ණයෙන් නැදගෙන ගොස් එක්සත් ජනපද ඇමරිකාවේ විවිධ බලපෑම නීති රීති ක්‍රියාදාමයන් වලට ගොදුරු කිරීමෙන් අපි මූණ දෙමනේ තත්වෙන් වැළකීම සඳහා පාර්ලිමේන්තුවේ උත්තරීතර බලයට ක්‍රියා කරන්නට තිබෙන අවස්ථාව සඳහා මේ යෝජනාව ඉදිරිපත් කර සිටිනු.
බොහොම ස්තුතියි. ගරු අශෝක් අබේසිංහ මැතිතුමා, ඔබතුමාට විනාඩි 9යි.
සමාවෙන්න. ගරු උදේ ගමන්පුල මන්ත්‍රීතුමා යෝජනාව ස්ථිර කරනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමාණන් ඉදිරිපත් කරපු ඉතාම කාලීන වූ ඒ යෝජනාව අනුමත කරමින් අදහස් දක්වමින් ලැබීම මම ගෞරවයක් ලෙස සලකනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විදේශීය බලපෑම් පිළිබඳ කතා කිරීමට හොඳම ආරම්භය ලෙස මම කල්පනා කරන්නේ පසුගිය සඳුදා ආණ්ඩුවේ සිටි සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් සිය දූරවලින් ඉවත් වීමේ සිද්ධිය. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ කවුරුවත්ම එය මුස්ලිම් ජනතාව ඉලට ඇඟිල්ල දික් කරේ නැහැ. මුස්ලිම් ජනතාව දිහා වෛරයෙන් බලන්න පුරුදු වුණේ නැහැ. ත්‍රස්තවාදීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ජාති ආගම් ભેදයෙන් තොරව සමස්ත ජාතියෙම ඉල්ලීම වුණේ ඒකයි. හැබැයි ක්‍රමානුකූලව අපි දැක්කා විමර්ශන වලට බලපෑම් එල්ල වෙනවා කියලා මාධ්‍ය වලින් තොරතුරු හෙළි වුණා. දේශපාලකයන් ත්‍රස්තවාදීන්ව පෝෂණය කරනවා රකින්නවායි කියලා චෝදනා එල්ල වුණා. මෙන්න සිංහල සමාජයේ දෙමළ සමාජයේ වෛරයක් ඇති වෙන්න පටන් ගත්තා. සාමාන්‍ය මුස්ලිම් ජනතාව දිහා සැකයෙන් වෛරයෙන් බලන්න පටන් ගත්තා. මුස්ලිම් කඩ වර්ජනය කළ යුතුයි කියලා සමාජයේ මතවාදයක් ගොඩනැගුණා. අපිට එදා වුණ උනේ සාමාන්‍ය මුස්ලිම් ජනතාව වෙත එල්ල වෙන මේ වෛරය සැකය සැබෑ අන්තවාදීන්ට යොමු කරලා මේ සමාජයේ මුස්ලිම් සමාජය තුළ අන්තවාදීන් සහ සාමාන්‍ය මුස්ලිම් ජනතාව ලෙස රේඛාවකින් දෙපැත්ත වෙන්කරන්න. හැබැයි මේ පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රීවරුන් 21 දෙනෙක් හිටියා, ඇමතිවරුන් 9 දෙනෙක් හිටියා. හැබැයි අපි ඉලක්ක කරේ එකම එක ඇමතිවරයෙක් පමණයි. ඒ ඇමතිවරයාටත් අපි හැංගීම්බර චෝදනාවලින් දමල ගැහුවේ නැහැ. දිනවකවානු නම්ගම් සහිත නිශ්චිත චෝදනා 10ක් ඉදිරිපත් කළේ. ඒ චෝදනා 10 ඉදිරිපත් වුණාම අපේ විශ්වාසභංග යෝජනාවේ අවසානයේදී කියන්නේ රිෂාඩ් බදුරුදීන් අමාත්‍යතුමා අමාත්‍ය ධූරයේ දැරීම ත්‍රස්ත විමර්ශන කටයුතු වලට බාධාවක් බව පෙන්නෙහින් එතුමා අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ යුතුයි. ඉවත් වුණා නම් හොඳයි, ඉවත් නොවුණු නිසා ඉවත් කළ යුතුයි කියලා අපි ඉදිරිපත් කළා. මැයි 16 වෙනිදා ඉදිරිපත් කරපු මේ යෝජනාව අපිට විවාද කරන්න දින දුන්නේ ජූනි මාසේ 18 සහ 19 මාසිකටත් එහා පැත්තට යෝජනාව තල්ලු කරා ගරු කතානායකතුමා. ඊළඟට ඒ අතරේ තේරීම් කාරක සභාවක් දාලා රිෂාඩ් ඇමතිවරයා සුද්ධ කිරීමේ කටයුත්තකට ආණ්ඩුව එළඹුණා. මේ ගරු පාර්ලිමේන්තුවට ඉතිහාසයේ පුරා විශ්වාසභංග යෝජනා 25ක් විවාදයට අරන් තියෙනවා. ඒ කිසිවක් තේරීම් කාරක සභාවට යොමු කරලා නැහැ. යම් මන්ත්‍රීවරයෙක් වැරදිකරුද නිවැරදිකරුද කියලා තීරණය කරන්න තේරීම් කාරක සභාවකට බෑ. යම් මන්ත්‍රීවරයෙකුට එරෙහිව චෝදනා නැගෙනවා නම්, ඇමතිවරයෙකුට එරෙහිව චෝදනා නැගෙනවා නම් ඒවා විමර්ශනය කළ යුත්තේ පොලිසිය මිස තේරීම් කාරක සභාවක් නෙවෙයි. එම ඇමතිවරයාට එරෙහිව චෝදනා අභිචෝදනා ගොනු කළ යුත්තේ නීතිපතිවරයා මිස තේරීම් කාරක සභාවක් නෙවෙයි. අවසාන වශයෙන් ඒ අමාත්‍යවරයා වැරදිකරුද නිවැරදිකරුද කියලා තීරණය කළ යුත්තේ ගරු අධිකරණයේ මිසක් තේරීම් කාරක සභාවක් නෙවෙයි. ආණ්ඩුව මේ යෝජනාව මාසයක් පැත්තකට තල්ලු කරලා තේරීම් කාරක සභාව කුණු ලොන්ඩරියක් බවට පත් කරලා රිෂාඩ් ඇමතිවරයා සුද්ධ පවිත්‍ර කිරීමේ වගකීම බාර ගැනීමෙන් සමාජයේ ලොකු කෝපයක් ඇවිස්සුණා. සමාජයේ පුරා විරෝධතා මතු වුණා. ඒ උච්චස්ථාව තමයි අතුරුලියේ රතන හාමුදුරුවන්ගේ මාරාන්තික උපවාසය. මේ උපවාසය ආවට පස්සේ රිෂාඩ් ඇමතිවරයාට මුස්ලිම් සමාජයේ අපේ සහෝදර මුස්ලිම් ඇමතිවරුන්ගේ උපදෙස විය යුතුව තිබුණේ ඔබ ඇමති ධූරයෙන් ඉල්ලාස් වෙන්න, අනිත් ඇමතිවරු කරා වගේම ඉල්ලාස් වෙන්න, චෝදනාවලට මූණ දීලා නම පිරිසිදු කරගෙන ඇවිත් ඇමති ධූරේ බාරගන්න. ඒ වෙනුවට ඇමතිවරු කරේ මොකක්ද? සියලු දෙනාම එකට එකතු වෙලා අස්සුණා. ඒ ඉල්ලා අස්වීම හරහා මේ රටට ලෝකෙට දුන්න පණිවිඩය තමයි මොනතරම් වරදක් කරලා තිබුණත් අපේ එකෙකුට ඇඟිල්ලක් දික් කරන්න තහනම්, අපේ කෙනෙකුට චෝදනා එල්ල කරොත් අපි කොන්දේසි විරීතව ඔහු කෙතරම් වරදක් කර තිබුණත් අපි ඔහුව රැක ගන්නවා කියන පණිවිඩය ලබා දුන්නේ. මේ ඇමතිවරුන්ගේ මේ ක්‍රියාවෙන් සාමාන්‍ය මුස්ලිම් ජනතාවයි අන්තවාදීන් කියලා අපි ඇඳ බෙදුම් රේඛාව මුස්ලිම් ඇමතිවරු විසින් මකා දමමින් තිබෙනවා. අපි ඔක්කොම එකයි කියන පණිවිඩයක් අද සමාජයට ලබා දෙමින් තිබෙනවා. එතකොට මේ ඇමතිවරු සියල්ල එකට ඉල්ලා අස්වීමෙන් මුස්ලිම් කඩ වර්ජනය නතර වේවිද? එහෙම නැත්නම් වැඩි වේවිද? මුස්ලිම් සමාජයේ දෙස සැකයෙන් වෛරයෙන් බලන මේ ආකල්පය නතර වේවිද? එහෙම නැත්නම් වැඩි වේවිද කියන කාරණය පිළිබඳ මේ ඉවත් වුණ මුස්ලිම් ඇමතිවරු නැවත වතාවක් තමන්ගේ අවධානය යොමු කිරීම වැදගත් කියලා හිතෙනවා. විශේෂයෙන්ම කබීර් රසීම් ඇමතුමා වගේ සිංහල දෙමළ ඡන්ද වලින් පත්වෙච්ච ඇමතිවරයෙක්, සිංහල දෙමළ ජනතාව විශාල වශයෙන් මියගිය පාස්කු ප්‍රහාරය පිළිබඳ චෝදනා එල්ල වෙන ඇමතිවරයෙක් රැකීමට ඉදිරිපත් වීමෙන්ම මේක එතුමාලා ගත්ත තීන්දුවක් නෙවෙයි. මේ එතුමන්ලට යම් විදේශීය බලපෑමකින් සිද්ධ ගත තීන්දුවක් කියන සාධාරණ සැකේ අපිට තිබෙනවා. ඒ නිසා අපේ මුස්ලිම් ඇමතිවරුන් අල්ලේ නටවන විදේශීය බලවේගයේ කවුද කියන ප්‍රශ්නෙට තොරතුරු සොයා ගැනීම අපේ බුද්ධිංශවලට බාර වෙනවා. ඒ වගේම ඇමරිකාවෙන් අපේ රටට තියෙන බලපෑම ගැන පහුගිය කාලේ අපි දිගින් දිගට මේ ගරු පාර්ලිමේන්තුවේ කතා කරා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හෙරිටේජ් ෆවුන්ඩේෂන් ආයතනයේ පර්යේෂණ වාර්තාවේ මාර්තු 14 වෙනිදා නිකුත් කළ පර්යේෂණ වාර්තාවේ ඉතා පැහැදිලිව සඳහන් කරනවා මේ ආණ්ඩුව පෙරලෙන්න යන්නේ ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගණනාවක් තියෙනවා. එක වැදගත් පියවරක් තමයි පසුගිය වසර 4 ඇමරිකාව දිනාගත් ජයග්‍රහණ තහවුරු කිරීමට පියවර ගැනීම. ඇමරිකාව මේ රටේ ලබාගත් ජයග්‍රහණ මොනවද කියලා දන්නේ ඔය පර්යේෂණ පත්‍රිකා ලියන ඇමරිකානු ආණ්ඩුවේ උදවියයි ලංකාවේ සිටින ඇමරිකාවේ ඉත්තන්සා ගැත්තන් පමණයි. මේ පාර්ලිමේන්තුව දන්නේ නැහැ ඇමරිකාව තහවුරු කරගන්න හදන ලබාගත් ජයග්‍රහණ මොනවාද කියන කාරණේ. හැබැයි අපි දැක්කා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හෙළි කරලා තියෙනවා වැදගත් ආරක්ෂක ගිවිසුම් දෙකක් ගැන. එකක් ඇක්සා නැත්නම් acquisitions and cross servicing agreement එක, අනිත් එක SOFA status of forces agreement. ඇක්සා ගිවිසුම යුද ඇමරිකානු යුද නැවුසා ගුවන් යානාවලට අවශ්‍ය සේවා පාසුකම් ශ්‍රී ලංකාව සමග ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීම ඇක්සා ගිවිසුම බොහොම පරණයි. චන්ද්‍රිකා ජනාධිපතිතුමියේ කාලෙත් අත්සන් කළා. දැන් මේ ආණ්ඩුව නිතර කියනවා මහින්ද ජනාධිපතිතුමාගේ කාලෙත් අත්සන් කළා. ඔහු දෙයියනේ අත්සන් කරා. ඒ ගිවිසුම අත්සන් කරා විතරක් නෙවෙයි ප්‍රසිද්ධත් කරා. පිටු 7යි තියෙන්නේ ගිවිසුමේ. හැබැයි තමුන්නාන්සලා අත්සන් කරපු පිටු 84ක් වෙච්ච මේ දෙවැන්ත ගිවිසුමේ අන්තර්ගතය මොකක්ද කියලා අපි දන්නෙත් නැහැ. ඔය ආණ්ඩු පක්ෂේ වාඩි වෙලා ඉන්න මැතිතුමුරු දන්නෙත් නැහැ. අපි නම් කමක් නැහැ කියමුකෝ. අපි විපක්ෂේ. මේ ආණ්ඩු පක්ෂේ ඉන්න කවුරු හරි ඇමතිවරයෙකුට මම කියනවා පුළුවන් නම් නැගිටලා කියන්න. මොනවද මේ ගිවිසුමේ පිටු 84 පුරාවට තියෙන්නේ? දන්නේ නැහැ. දැනගන්න විදියක් නැහැ. ඇමරිකානු ඉත්තන්ට විතරයි ඒවා දැනගන්න පුළුවන්. හැබැයි සමස්ත ජාතියෙම නොදන්නා වූ අනාගත කාල සීමාවකට මේ ගිවිසුමෙන් බැඳිලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි නියෝජ්‍ය කතානායකතුමනි, සෝෆා ගිවිසුම ඊට වඩා භයානකයි. ජනමාධ්‍ය වලින් හෙළි කර තිබෙන කරුණු අනුව මේ සෝෆා ගිවිසුමෙන් ඇමරිකානු සොල්දාදුවන්ට තමන්ගේ නිල ඇඳුම ඇඳගෙන අවි දරාගෙන ලංකාවේ ඕනෑම තැනකට යන්න අවසරය ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ගිවිසුමෙන් ඇමරිකානු සෑම ලංකාවේ බිමට බයින සොල්දාදුවෙකුටම තානාපතිවරුන්ට එහිමි මුක්තිය ලැබෙනවා. වෙනත් වචනවලින් කිව්වොත්, තේරෙන විදියට පැහැදිලි කළොත්, ඇමරිකානු සොල්දාදුවෙක් ගමක් මැදට පැනලා මුළු ගමම වෙඩි තියා මරා දාලා ජන සංහාරයක් කළත් ඔහු අත්අඩංගුවට ගන්න, ඔහුට වෙඩි තබන්න, ඔහුට හානියක් කරන්න ශ්‍රී ලංකාවේ හමුදාවට පොලිසියට කිසිම නීතිමය අවසරයක් නැහැ. මෙතරම් භයානක ගිවිසුමකට මේ ආණ්ඩුව එළඹෙන්න හදන්නේ පාර්ලිමේන්තුව අඳුරේ තබලද, ඇමති මණ්ඩලයේ අඳුරේ තබලද? ඒ නිසා අත්සංකල ගිවිසුම මේ පාර්ලිමේන්තුවේ සභාගත කරන අතරෙම අත්සන් කරන්න නියමිත ලංකා මවගේ ගෙලහිර කරන සෝෆා ගිවිසුම අත්සන් කිරීමට පෙර මේ පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කළ යුතුයි කියලා අපි ආණ්ඩුවේ ඇමතිවරුන්ට යෝජනා කරනවා. ඒ වගේමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපේ තියෙන මර්මස්ථාන ටික එක එක රටවලට දීගෙන යනවා. අර බාර් වහනවා කිව්වම බේබද්ද බොන වේගෙන් ආණ්ඩුව මේ දවස්වල වැඩ කරන්නේ. ආණ්ඩුව හොඳටම දන්නවා ආණ්ඩුවේ ආයු කාලය තව මාස 4ක්වත් නැහැ කියලා. ඒ නිසා ඊටාම වේගෙන් රට විකිණීමේ ගිවිසුම් ටික අත්සන් කරනවා. හම්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හම්බන්තොට වරාය අවුරුදු 99කට වඩාත් නිවිරුදු කියන 99 ඒවා දෙකක් අවුරුදු 198කට චීනයට ලබා දුන්නා. එතනින් නතර වෙන්නේ නැහැ. ත්‍රිකුණාමලයේ වරාය ඉන්දියාවට ඇමරිකාවටත් යම් බලයක් ලැබෙන ආකාරයෙන් ඉන්දියාවට ලබා දෙනවා. කොළඹ වරාය ජපානයට සහ ඉන්දියාවට ලබා දෙනවා. මත්තල ගුවන් තොටුපළ, ඒ වගේම මඩකලපුව ගුවන් තොටුපළ, පලාලි ගුවන් තොටුපළ ඉන්දියාවට දෙනවා. ගාල්ල වරාය, කන්කසන්තුරේ වරාය, ත්‍රිකුණාමලයේ වරාය සහ කොළඹ වරායට අමතරව ඉන්දියාවට යනවා. අපේ සියලුම ආර්ථික මර්මස්ථාන අපේ වටිනාම ස්වාභාවික සම්පත් මේ විදියට නොරටුන්ට දීර්ඝ කාලයකට බදු දුන්නම අපිට මොනවද ඉතුරු වෙන්නේ? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවුරුදු 5කට බලයට ආපු ආණ්ඩුවකට අවුරුදු 99ට අවුරුදු 35කට රටේ වටිනාම සම්පත් බදු දෙන්න කවුද බලය දුන්නේ? මේක හරියට අවුරුදු 5කට ගෙයක් කුලියට ගත්ත මිනිස්සයා ගෙදර තියෙන කාමර සාලේ වත්තේ තියෙන ගස් ටික අවුරුදු 99කට තව කාට හරි බද්දර දෙනා වගේ වැඩක්. අපේ ගේ අවුරුදු 5කට බදු ගත්ත කෙනා ගෙදර තියෙන වටිනාම සම්පත් ටික අවුරුදු 99කට වෙන කෙනෙකුට බදු දෙනවා කියලා අපි දැනගත්තොත් අපි මොකද කරන්නේ? වාමයේ ගෙදරට ගිහිල්ලා බද්දට ගත්ත එකාගේ කණෙන් ඇදලා එළියට දාන්නේ නැද්ද? අන්න ඒ දේ මේ ආණ්ඩුවට කරන්න ජනතාව දතකට මැදගෙන බලාගෙන ඉන්නවා කියන පණිවිඩය අපි ආණ්ඩුවට ලබා දෙන්න කැමති.
බොදුමාතා විනාඩියක් තියෙනවා.
අරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ නිසා අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අපි වගන්තියක් ගේන්න ඕනි. ආණ්ඩුවක් තමන්ගේ දූර කාලය වෙන වසර 5 ඉක්මවා යම් ගිවිසුමකට එළමෙනවා නම් විදේශ රටකට වේවා යම් විදේශ ආයතනයක් සමග වේවා ගිවිසුමකට එළමෙනවා නම් අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ 3/2 අනුමැතිය ලබා ගත යුතුයි. පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයම එකඟ විය යුතුයි. එහෙම නැති වුණාම ආණ්ඩුව මේ ඇති කරන බැඳීම් වලින් සමස්ත ජාතියම කැමති වුණත් අකමැති වෙනත් බැඳෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එවැනි ව්‍යවස්ථා සංශෝධනකින් තොරව මේ කරන්න යන විනාශය අපිට නතර කරගන්න බෑ. ඒ නිසා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා අඩුම ගානේ ඔබතුමන්ලාට මේ කරන දේ ජාතියේ අනාගතයේ වෙනුවෙන් කරන දෙයක් කියලා හිතනවා නම්, මේ දේ ජනතාව අනුමත කරයි කියලා හිතනවා නම්, තමුන්නාන්සලා ඉවසලා ඉන්න, තමුන්නාන්සලා මේ රට විකුණන ප්‍රතිපත්ති ඊළඟ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කරන්න, ඒක රටේ ජනතාව අනුමත කරොත් තමුන්නාන්සලාට සුද්ධ වූ අයිතියක් ලැබෙනවා මේ කරගෙන යන විනාශය කරගෙන යන්න. එතෙක් මේ විනාශය නතර කරන්න කියලා රටේ ජනතාවගේ නාමයෙන් ඉල්ලා සිටිමින් මම නියඳ වෙනවා.
බොහොම ස්තුතියි ගරු අශෝක් කබේසිංහ මහත්තුමා, ඔබතුමාගේ විනාඩි 9.
ස්තුති නියෝජ්‍ය කතානායකතුමනි, මම විශේෂයෙන්ම ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් සභාවට ඉදිරිපත් වන සභාව කල්තැබීමේ විවාදයේ ආරම්භක කතාව පැවැත්වීමට හැකිවීම පිළිබඳ මම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම එතුමා අද ඉදිරිපත් කරලා තියෙන්නේ, මම හිතන්නේ එතුමා දෛවයේ සරදමත්ද කොහෙද එතුමාට මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට සිදුවීම. විශේෂයෙන්ම එතුමා අහලා තියෙනවා ශ්‍රී ලංකාවේ අධිකරණයට විශේෂ රාජ්‍යයන් මැදිහත් වීමට වෑයම් කර ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් සඳහන් කරයි. එතුමාට ආරංචි මාර්ගයක් තමයි සඳහන් කියලා තියෙන්නේ, විදේශ මැදිහත් වීමක් අපේ අධිකරණයට තියෙනවා කියලා. අපි කවුරුත් දන්නවා ශ්‍රී ලංකාව නොබෙදි රාජ්‍යයක්. විශේෂයෙන්ම 1972 ජනරාජ්‍ය ව්‍යවස්ථාවෙන් අපේ රට නොබෙදි ජනරාජ්‍ය ව්‍යවස්ථාවක් බවට පත් වුණා. 48 සිට 1972 දක්වා පැවති ඩොමිනික් තත්ත්වය අහෝසි වුණා මේ ජනරාජ්‍ය ව්‍යවස්ථාවේ 1972. විශේෂයෙන්ම අපි නොමැති සමුළුවක් මේ රටේ තිබ්බා. හිටපු අග්‍රාමාත්‍යමිය සිරිමා බණ්ඩාරනායක ඉන්න අගමැති වෙලා ඉන්න කාලේ ඒ නොමැති සමුළුව තුළින් අපේ රට ලෝකයේ සෑම රටක් සමගම සම්බන්ධ වුණා නොමැති පිළිවෙත ඔස්සේ. එදා සිට අද දක්වාම අපේ රටේ විදේශ ප්‍රතිපත්තියේ ස්වෛරීභාවය සකස් වුණේ නොමැති රටක් විදිහට. කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවේ අධිකරණයට හෝ වෙන යම් ආයතනයකට හෝ විදේශ රාජ්‍යයන්ට මැදිහත් වීමට අපි ජාතියක් හැටියට ඉඩ දෙන්නේ නැහැ කොසේවත්. කිසියම් විදේශ රාජ්‍යයක් එවන් අදහසකින් කටයුතු කරනවා නම් අපි පැහැදිලිව කියන්න කැමති අපේ රටේ ජනතාවගේ ස්වාධිපත්‍ය හා රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට අපි සෑම විටම බැඳිලා ඉන්නවා කියලා. ඒක මම වගකීමෙන් කියනවා. අධිකරණයට කිසිම බලපෑමක් කරන්න විදේශ රාජ්‍යයකට අපි ඉඩ දෙන්නේ නැහැ. එසේ යම් කිසි රාජ්‍යයක් හිතරයි ඉන්නවා නම් ඒ අපේ රටේ ජනතාව විදියට අපේ රජයේ විදියට අපි ඒකට සම්පූර්ණ විරුද්ධත ප්‍රකාශ කරනවා. අපේ ඒ රටේ ස්වාධිභාවය ඒ වගේම ස්වාධිපත්‍ය රැක ගැනීම අපි දිවිහිමියෙන් කටයුතු කරන බව මම මේ අවස්ථාවේ විශේෂයෙන් කියන්න කැමතියි. විශේෂයෙන්ම එතුමා දෙවෙනි තරුණ ලෙස සඳහන් කළා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික මධ්‍යස්ථාන දීර්ඝකාලීන විදේශ ආණ්ඩු වලට හෝ විදේශ ආයතනවලට පැරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවද කියලා. විශේෂයෙන්ම එතුමාට අමතක වෙලා තියෙනවා, එතුමා ඇමතිවරයෙක් කළා ඉන්න කාලේ අපේ රටේ විශේෂ ප්‍රධානම ස්ථානයක් වූ යුද හමුදා මූලස්ථානය වෙන රටකට සින්නක්කර ලබා දීම පිළිබඳව. දැන් එතුමා අහනවා අපේ රටෙන් එහෙම රජයෙන් එහෙම දෙනවද කියලා. අපි 2015 ජනවාරි 8 වෙනිදා බලයට පත් වුණාට පසුව ඒ එතුමාලාගේ කාලේ තිබිච්ච ඒ ක්‍රමවේදය අපි නැති කළා. විශේෂයෙන්ම එහෙම ආර්ථික මධ්‍යස්ථාන අපි විදේශ ආණ්ඩුව වලට කිසිම විදිහට පවර්ලා නැහැ, සින්නක් කර දීලා නැහැ. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ වගේම අපි සිදු කරන්නේ අද පාර්ලිමේන්තුවේ ගැන කතා කළා. අපි විශේෂයෙන්ම සිදු කරන්නේ ආර්ථික සංවර්ධනය සඳහා විශේෂ ආයෝජන සිදු කරන්න. ආර්ථික අපේ රටේ ආර්ථික සංවර්ධනය කරන්න අපේ රටේ තියෙන ආදායමත් වියදමත් අතර විශාල පරතරයක් තියෙන නිසා අපිට යම්කිසි ආර්ථික ශක්තියක් නැති නිසා විශේෂයෙන්ම විදේශ රටවල් සමග අපි සාකච්ඡා කරලා ඒ ආර්ථික සහයෝගය අපි ලබා ගන්නවා. අපි වෙළඳ ගිවිසුම් අත්සන් කරන්නේ ඒ ආර්ථික සහයෝගය ලබා ගන්න. එහෙම ව්‍යාපාර දියුණු කිරීමට එම රටවල් සමග අපි විශේෂයෙන්ම වෙළඳ ගිවිසුම් අත්සන් කරලා අපේ ව්‍යාපාර දියුණු කරනවා මිසක් අපි කොහොමත්ම ඒ අපේ ආර්ථික මධ්‍යස්ථාන ආර්ථික විශේෂ ස්ථාන අපි විදේශ රටවල් වලට පසුගිය රජය වගේ අපි දෙන්න අවස්ථාවක් නැහැ, අපි ඒක කරන්නෙත් නැහැ. ශ්‍රී ලංකාවේ ස්වයංභාවයට වක්‍රව ඍජුව බලපාන කිසිදු ආර්ථික ආරක්ෂක ගිසුම් වලට එළඹීමට කිසිම අදහසක් නැහැ අපේ. විශේෂයෙන්ම උදේගම් පම්පුල මැතිතුමා කිව්වා එක්සා ගිසුම සහ සෝෆා ගිසුම ගැන. ඒවා දීර්ඝ කාලීනව තිබිච්ච ගිසු. පසුගිය දින අධිකර ජනාධිපති ප්‍රකාශ කරලා තිබුණා විශේෂයෙන්ම කිසිම දිනයක මෙවැනි විදේශ ගිසුම් ආර්ථික ආරක්ෂක ගිසුම් වලට අපි අත්සන් කරන්නේ නැහැ. ආර්ථික ගිසුම් වලට අත්සන් කරුවත් ආරක්ෂක ගිසුම් වලට විදේශ රටවල් සමග මැදිහත් වීමක් කරන්නේ නැහැ කියලා. ඒ නිසා විශේෂයෙන්ම වසර ගානක් අපි ජීවිත පූජාවෙන් රැකගත්ත අපේ නිදහස. මොකද අපි බුද්ධ වර්ෂ 543 සිට 1505 වෙනකන් අපි කිසිම ජාතියකට යටත් වෙන්නේ නැතුව රාජ්‍යයක් බවට හිටියා. අපි යම්කිසි කාලයක් පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් යටත් වෙලා හිටියා. නමුත් අපි ඒ අපි ජීවිත පූජාවෙන් රැකගත් අපේ රට අපි කවදාකවත් විදේශිකයන්ට ගිවිසුම් මගින් ලබා දෙන්නේ නැහැ කියලා මම මේ සභාවට විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම කතා කියන්න ඕනේ. මොකද එසේ කිරීමට මේ අපේ රජය හෝ අපේ ජනතාව කිසිසේත්ම ඉඩ ලබා දෙන්නේ නැහැ. අපි ඒක කරන්නෙත් නැති බව. විශේෂයෙන් මෙතුමා තුන්වෙනි කරුණ ලෙස සඳහන් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ස්වයංභාවයේ සෘජුව හානි කරන ආරක්ෂක ආර්ථික ගිවිසුම් වලට එළබෙන වෑයමක් ඇති බව තොරතුරු ලැබිලා තියෙනවා කියලා. මේ මෙතුමා මේ ප්‍රශ්න සියල්ලෙන්ම අහන්නේ එතුමාට එහෙම තොරතුරු ලැබිලා තියෙනවා. මේ ගිවිසුම් වලට අත්සන් කරලා තියෙනවා කියලා නෙමෙයි, තොරතුරු ලැබිලා තියෙනවා කියලා. අපි වගකීමෙන් කියනවා යම් කිසි ගිවිසුම් අත්සන් කරනවා නම් පාර්ලිමේන්තුව තියෙනවා. ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් මිස නැතුව කවමදාකවත් අපි එවැනි ගිවිසුම් අත්සන් කරන්න කිසිසේත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ රටේ ස්වයංභාවය සහ ඒ ජනතා පරිමාධිපත්‍යය පාවා දෙන්න අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම දැන් අපේ වසර 70කට පෙර අපි නිදහස ලබා ගත්තා. ඒ නිදහස ලබාගෙන දැන් අවුරුදු 47ක් වෙනවා ජනරජයක් බවට පත් වෙලා. ජනරජයක් බවට පත් වෙලා වසර අවුරුදු 47ක් 1978 ව්‍යවස්ථාව දැන් ක්‍රියාත්මක වෙන්නේ. මේ 78 ව්‍යවස්ථාව දැන් 19 සංශෝධන 19ක් ඇවිල්ලා තියෙනවා. අපි ඒ අපි ලබාගත්තේ ඒ ව්‍යවස්ථාවෙන් ලබාගත් නිදහස අපි කොහොමවත් පාවා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම කිසිම විදේශ බලපෑමකට යටත් නොවි සිටීමේ ශක්තිය අපේ රටේ ජනතාවට තියෙනවා. ඒක තමයි අපි මේ රටේ මේ විජය රජුරෝ මෙතුමා මේ රටට පැමිණිලා සිට අපි පෙන්වුවේ අර සුළු කාලයක් විදේශ රටවල් වලට යටත් වෙලා තිබුණාට අපි දිවිහිමියෙන් අපේ රැකගත් රට අපි ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. ඒ නිසා විපක්ෂයේ වෙනත් කිසිම පාර්ශවයකට අයත් කිසිම කෙනෙකුට මේ පිළිබඳ කිසිම සැකසංකාවක් තියාගන්න එපා කියලා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා. එතුමලා මේවා මේ මෙසේ සිදු වෙලා තියෙනවා කියලා දැනගන්න තියෙනවා කියලා එතුමලා කිව්වට එතුමලා මේවා ඔප්පු කරන්න කිසිම හේතු සාධකයක් මේ එතුමලා පෙන්වන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම කිසිම ආර්ථික මධ්‍යස්ථානයක් අපි විදේශ රටවලට ලබා දෙන්නේ නැහැ. ඒ අපි වගකීමෙන් කියනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ස්වයංභාවයට වක්‍රව ඍජුව බලපාන කිසිම ආර්ථික ගිවිසුම් වලට එළඹීමට අපේ රජය කිසිසේත්ම මූලිකත්වය ලබා දෙන්නේ නැහැ කියන එක අපි විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ වගේම මේ වර්තමාන තත්ත්වය අපේ මාතෘ භූමිය ඉතාම තීර්ණාත්මක මන්සන් සංදිස්ථානයකට පැමිණලා තියෙනවා. ඒ මේ පසුගිය දින මේ රටේ සිදු විශේෂ තත්ත්වය නිසා මේ
ගරු ඇමතුමනි, ඔබතුමාගේ කතාව අතරතුර දැනගන්න කැමති ඇමරිකානු නීති දෙපාර්තමේන්තුව US Department of Justice නීති දෙපාර්තමේන්තුව අපේ රටේ විනිශ්චකාරවරුන් පුහුණු කිරීම සඳහා ගිවිසුමකට ගඟතාවයකට ඇවිල්ලා තියෙනවා කියලා ඔබතුමා දන්නවද? ඒ කියන්නේ විස්තර ටිකක්
ඒක විදේශ කටයුතු ඇමතුමායෙන් අහන්න. විශේෂයෙන්ම විනිශ්චකාරවරු වෙනත් රටවලට ගිහිලා පුහුණු කිරීම දීර්ඝව සිදු වෙනවා. පසුගිය කාලෙත් ඔබතුමාලාගේ රජයේ කාලෙත් එහෙම වෙලා තියෙනවා. ඒවා සාමාන්‍ය දේවල්. සාමාන්‍ය විනිශ්චකාරවරු පිට රටවලට ගිහිලා පුහුණු වීම සිදු කරනවා. දැන් මෙතුමායි කතාවෙදිත් මෙතුමා කිව්වා එහෙම සිදු වෙනවා කියලා. හැබැයි එහෙම දැන් ඒක විදේශ කටයුතු තමයි. ඔබතුමා ප්‍රශ්නයක් විදියට අහන්න. ඒක දැනගන්න පුළුවන්. ඒකට උත්තරයක් ගන්න පුළුවන්. වෙනම ප්‍රශ්නයක් වාචික ප්‍රශ්නයක් විදියට අහන්න. එතකොට ඒකේ උත්තරයක් ගන්න පුළුවන්. නෑ ඒක තමයි ප්‍රශ්නයක් විදියට එතුමාගෙන් අහපුවම එතුමා උත්තරයක් දෙයි ඊට පස්සේ. විශේෂයෙන්ම අපි කියන එහෙම නෑ. ඒ සෑහන මේ විදේශගතවරුන් පුහුණු කිරීම ඒ කාලේ ඉඳන් සිදු වෙනවා. මේ පසුගිය කාලේ එක්සත් ජනපදයට ගිය එක සාමාන්‍ය දෙයක්. ඒක එහෙම මේක විශේෂ අවස්ථාවක් නෙමෙයි. එහෙම විශේෂ අවස්ථාවක් තියෙනවා ඔබතුමාලට අහගන්න පුළුවන් ප්‍රශ්නයක් විදියට. විශේෂයෙන් මම
ශිහාන් සේන්සිය මන්තුමා හැබැයි එතුමාට තමයි විනාඩිය තියෙන කතාව.
අපි අතුරන්න කාරණාව ඔබතුමා ඔබතුමාට අවශ්‍ය විදියට තෝරාගත්ත විශ්වකාරවරුන් පුහුණු කිරීම ගැන අපි ප්‍රශ්න කරන්නේ ආණ්ඩුවට අවශ්‍ය දේ කර ගැනීමට.
ඔබතුමායි කාලෙදි ඔබතුමා කතා ගන්න. විශේෂයෙන්ම මේ අපේ මාතෘභූමියේ ඉතාම තීරණාත්මක අවස්ථාවකට සම්දිස්ථානයට පැමිණලා තියෙන අවස්ථාවේදී විශේෂයෙන්ම ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ අපේ මේ විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලා ඒ වගේම අගරතුරු මල්කම් කාදිනල් පියතුමා ප්‍රමුඛ එම මේ පියතුමල්ලා ඒ වගේම මුස්ලිම් පූජකතුමාලා හින්දු පූජකතුමාලා මේ සියලු දෙනාම අපේ රටේ ආගමික සංහිඳියාව සහ ජාතින් අතර සහජීවනය ඇති කිරීම සඳහා මේ ගන්නා ක්‍රියාමාර්ග අපි විශේෂයෙන්ම අගය කරන්න ඕනේ. මේ පසුගිය දිනවල අපේ රටේ ඇති වූ මේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා ගන්නා වූ ක්‍රියාමාර්ග විශේෂයෙන්ම අපි විශේෂ මගේ කිරීමක් කරන්න ඕනේ රජයක් වශයෙන්. විශේෂයෙන්ම
ඔබතුමා කාලේ නම් අවසානයි කරමුද එමෙතුමා?
අවසන්ද?
විනාඩි 9යි තිබුණේ.
එහෙමනම් මම අවසන් වශයෙන් කියන්න ඕනේ මේ මෙතුමා මේ සභාව කල්තැබීමේ යෝජනාවක වශයෙන් ඉදිරිපත් කළ කරුණු හතරටම මට කියන්නේ කරුණු හත කියන්න තියෙන්නේ පළවෙනි කරුණටත් නැත, දෙවෙනි කරුණටත් නැත, තුන්වෙනි කරුණටත් නැත, හතරවෙනි කරුණටත් නැත. අපි කිසිම අවස්ථාවක මෙවැනි පාවා දීම් කරන්න අපේ රජයේ කිසිදෙත් කරන්න නැහැ. ඔවුන්ගේ හිතේ තියෙන දේවල් කියන්නේ කිසිම ඔප්පු කිරීමට කිසිම පුකුරට සාක්ෂි නැතුව ඉදිරිපත් කරපු කරුණු වශයෙන් මම හදාන කන් කැමැති මේ අද සභාව කල්තැබීමේ යෝජනා වශයෙන් ඉදිරිපත් කර කරුණු හතර.
ගරු නිමල් ලංස මන්ත්‍රීතුමා, ඊට පෙර තාරක බාලසූරි ගරු මන්ත්‍රීතුමා මොලාසිර පැමිණ ඇත.
මුලසුන බෝන ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන් අපේ ගරු ඇමතුමා අශෝක අබේසිංහ ඇමතුමා කතා කළා. මම හිතන්නේ කාඩිනල් මල්කම් ඉම්පානන් ගැන කතා කළා. මම හිතන්නේ එතුමා එළියට ගියා. නමුත් අපේ ක්‍රිස්තියානි කඩුත් ඇමතුමා එනවා. මම හිතන්නේ ඒක ඉතාමත් හොඳයි. අද විශේෂයෙන් ගරු සභාවේ අවධානය යොමු කරන්න ඕනේ ගරු මුදල් අමාත්‍යතුමා පසුගිය කාලය තුළ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අගරදුගුරු අති උතුම් කාඩිනල් ඉමිපාණන්ට මම හිතන්නේ දෝෂාරෝපණය කළා තිබ්බා. ඒක ට්විටර් කරලා තිබ්බා අපේ පාප්වංශයටත්. හැබැයි අද සමාජ මාධ්‍යවල තුලින් යනවා කරුණු පාක් යටතේ කාඩිනල් ඉමිපාණන්ට විරුද්ධව පරීක්ෂණයක් කරන්න කියලා පාප්වංශකින් ඉල්ලලා තියෙනවා. ඉතින් අපිට දැනගන්න ඕනේ ආණ්ඩුවේ ගරු ක්‍රිස්තියානි කටයුතු ඇමතුමා ඉන්න නිසා ඒක එතුමා කාරණා පාක් සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන් රතන ස්වාමීන් වහන්සේ ඒ පවත්වපු උද්ඝෝෂණයට ගිහිල්ලා සාය දැක්වීම තුළ ජාතික සංහිඳියාවට එහෙම නැත්නම් ජාතික සමගියට විශාල බාධාවක් වෙනවා කියලා. ඉතින් අපේ අශෝක අබේසිංහ මැතිතුමාම දැන් අද ස්තුති කළා කාර්ණීමිපාණ විශාල සේවාවක් ඒ පාස්කු ප්‍රහාරයේ සිදුනාම රටේ ප්‍රශ්න ඇති නොවන තත්ත්වයට කළා කියලා. ඉතින් එතකොට එදා ඒ පාස්කු ප්‍රවාරය නිසා අගතියටපත් පාර්ශ්වයක් ඉලක්ක කරගෙන තමා ඒ රතන ස්වාමීන් වහන්සේ උද්ඝෝෂණය කළේ. ඒකට ගරු කාඩිනල් ඉම්පානෝ ගියා. ගියාම ඒක මංගල සමර ඇමතුමා ඒක වැරදියට දැකලා ජනවාර්ගික අතර ප්‍රශ්නයක් ඇති කරන්න කියලා ලොකු ලියුමක් ගාලා තියෙනවා. ඉතින් අපි ආණ්ඩුවෙන් දැනගන්න ඕනේ මේ ලිපිය මංගල සමර ඇමතුමා නිකුත් කළාද මේක ආණ්ඩුවේ මතයද කියලා. ඒකම එතුමා කරුණු තව අතරක් පෙන්වලා තියෙනවා. විශේෂයෙන් මේක සිංහල බෞද්ධ රටක් කියන එක කාඩිනල් හිමිපාණන්ට වටින්නේ නැහැ කියන එක කියන්න. මේක අපි සියලු දෙනා පිළිගන්න ඕනේ. මේක සිංහල බෞද්ධ රටක්. මේක එක්සත් ජාතිපක්ෂ මතය අපි දැනගන්න කැමති. මේක කාඩිනල් හිමිපාණෝ කියනා වගේ මේක සිංහල බෞද්ධ රටක්ද නැද්ද කියන එකක්. මොකද මංගල සමර ඇමතුමා එකක් කියනවා ආණ්ඩුවේ මතය අපි දැනගන්න කැමති මේ ක්‍රිස්තියානි කටයුතු ඇමතුමත් ඉන්න නිසා. මොකද එතුමා කතෝලික ජනතාව නියෝජනය කරන නිසා.
එතුමා හම් වෙන්නේ ගියක ඒක පුද්ගලික තීරණයක් කියයි.
ඒක
ඒක නිසා එයා නිදහස තියෙනවා.
නමුත් මුදල් අමාත්‍යතුමා තමයි මේ ප්‍රකාශය ඔබතුමා දැක්කත් දන්නේ නැහැ සමාජ මාධ්‍යවල කියන
කරුණා. කියන්නත් එපා කාටවත් යන්න නොකියන්නත් ඕනේ.
ඔව් ඒ කියන්නේ මංගල සමර ඇමතුමා කරපු ප්‍රකාශය පිළිබඳව ඔබතුමාගේ විරුද්ධතාවය ප්‍රකාශ කරනවා.
ඔව් ඒක නිසා ඒකේ හරි වැරදි කියන්න අපිට අවශ්‍ය
නැහැ. මම අන්නේ ඉතාමත් පෑදලිව කාණ්ණාංශයට විරුද්ධව මේ කරන ක්‍රියාදාමය තමුන්නාංශලා පිළිගන්නවද නැද්ද?
කවුද එහෙම එක පිළිගන්නේ? අපි දැකලා නැහැ කොහෙද තියෙන්නේ.
ඒ කියන්නේ මේ මේ තමුන්නාංශේ ට්විටර් පණිවිඩය දැක්කෙත් නැහැ.
මෙතෙන්ද
මංගල සමිර ඇමතුමාගේ නමින්ම තියෙන ට්විටර් පණිවිඩයේ එතුමා පෑදලිවම කියලා තියෙනවා රතන ස්වාමීන් වහන්සේව බලන්න යෑම මේ ජනවාර්ගික ප්‍රශ්නේ වැඩි කරන්න සහ ජාතින් අතර අසමගිය වැඩි කරන්න ගියා කියලා. ඒක ඔබතුමා අනුමත කරනවද නැද්ද මේ ප්‍රකාශය?
දැන් ඥානසාර හාමුදුරුවෝ ඒකට පිළිතුරු දීලා තියෙනවා.
නෑ ඥානසාර හාමුදුරුවෝ කියන නෙමෙයි මං අහන්නේ කතෝලික බාර ඇමතුමා ඔබතුමාගෙන්. කතෝලික සභාවට විරුද්ධව කතෝලික අපේ නායකයාට විරුද්ධව මේ චෝදනා කරන්නේ මංගල සමර ඇමතුමා. ඔබතුමාගේ මතය කියන්නේ.
එයාගේ පුද්ගලික අදහසක්.
හරි. ඔබතුමාගේ අදහස.
අපි ඒකට සම්බන්ධ නැහැ.
ඔබතුමාගේ අදහස මොකද්ද?
මතයක්.
ඔබතුමාගේ අදහස. ඉතින් ඒ නිසා මම ඉතාමත් කනගාටු වෙනවා ගරු කතෝලික බාර ඇමතුමා අඩුම කතෝලික ජනතාව වෙනුවෙන් කෙලින් හිට ගන්න බැරුව යන එක. ඉතින් මම මගේ කතෝලික ජනතාවගේ කනගාටුව මේ අවස්ථාවේ මංගල සමිර ඇමතුමාට වගේම ක්‍රිස්තියානි කටයුතු බාර ඇමතුමාට මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ. මොකද අපේ නායකයා පාස්කු ප්‍රහාරය සිද්ධ වුණාම මීගම ප්‍රදේශය තුල වැඩිම මීගම කටානේ කතෝලික ජනතාව මයිතන ඝාතනය වුණාම එතුමා මේ ප්‍රදේශය තුල සමගිය සාමයේ ඇති කිරීම සඳහා විශාල කාර්යභාරයක් කළා. ඉතින් ඒ කාර්යභාරයට තමුන්නාංශලා වටිනාකම නොදුන්න එක පිළිබඳව අපිට විශාල කණගාටුවක් තියෙනවා. අද ගරු කතෝලික ඇමතුමත් තියෙන නිසා අද මේ පාස්කු ප්‍රහාරයට දින 47ක් වෙලා තියෙනවා. අද බෝලේ යාට පාස් කරනවා මෙයාට පාස් කරනවා. අද තේරින් කාරක සභාව දාලා මොකද කරන්නේ? තේරින් කාරක සභාව අර උරාගේ අම්මගෙන් පේනාන වගේ. මොකද මේ පාස්කු ප්‍රහාරයේ වගකීම තියෙන්නේ මේ ආණ්ඩුවට. මේ ආණ්ඩුවට නැතුව වෙන මාජනතාවට නෑ. අපි දකිනවා මේ තේරින් කාරක සභාවගෙන් තමන් මඩ සුද්ධ කරගන්න යන්නේ. මඩ සුද්ධ කරගන්න නම් වෙන්නේ නැහැ ජනතාවගේ. ජනතාව දන්නවා මොන ගැට ගැව්වත් බෝලේ යාට මෙයාට පාස් කළත් මේ වගකීම තමුන්නාංශලා බාර ගන්න ඕනේ. අපි දැක්කා තේරින් කාරක සභාවල මේ නායක කටුත්තර දුන්නම පෑදලිව කියනවා. මොකද්ද කියන්නේ? මේ ප්‍රහාරය පිළිබඳව වේලස්සින් දැනුවත් වෙලා හිටියා. දැන් මේක වැඩි ඕනේ නැහැ තමුන්නාංශලා ඇමතුමා. කබීර් රසීම් ඇමතුමාගේ අද පත්‍රයේ තියෙනවා මානැල්ල බුදු පිළිමවලට ආණි කිරීම පිටිපස්ස සිටින්නේ සාරාන් මගේ ඔත්තු උඩ ආණ්ඩුව වැඩ කළා නම් විශේෂ ප්‍රහාරය වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කබීර් රසීම් ඇමතුමාගේ ඒ ළඟම ඉන්න එක්කෙනා කියනවා මේ මේ එතුමාගේ ඔත්තු අණුව වැඩ කළා නම් මේ කතෝලික ජනතාව මැරෙන්නේ නැහැ කියලා. හැබැයි කතෝලික ජනතාව අමුඅමිය මැරුවා මේක. මේක බලපුවාම පේන්නේ අමුඅමිය ඝාතනය වෙන්න ඉඩ ඇරියා. දැන් ඊ අපි දැක්කා පොලිස්පතිතුමා ඊටපො ඉන්න පොලිස්පත් එතුමා තාම ඉන්නවා කියලා කියන පොලිස්පත්තුමා පූජිත ජයසුන්දර මහත්තයා ආරක්ෂක ලේකම්තුමා කියනවා මේ දේවස්ථාන වලට ප්‍රහාරයක් එල්ලෙනවා කියන එක දැනගත්තා කියලා. හැබැයි දැනගෙන කටයුතු නොකිරීම පිළිබඳව මම හිතන්නේ මේ මිනිමැරීමක් තමයි. ඒ කියන්නේ තමුන් දැනගෙන ප්‍රහාරයක් දේවස්ථාන වලට එල්ල වෙනවා කියලා ඒ සඳහා කටයුතු නොකිරීම මම හිතන්නේ මිනිමැරුමක් වෙනවා. මොකද ඊයේ අපි දැක්ක තේරින් කාරක සභාවේ ඒ පිළිබඳව ප්‍රශ්න කරන්නේ බෝලේ වෙන පැත්තකට දාන්න යන්නේ. අපි කියන්නේ මේ ප්‍රහාරයට ඒ වකිතු සියලු දෙනාට දඬුවම් ලැබෙන්න ඕනේ. අපේ කාඩිල හිමිපාණෝ එතුමාගේ වචනවලින්ම කියලා තියෙනවා. එතුමා පෑදලිව කියනවා වර්ධකලයට අතෝද ගන්න බෑ. මේ වර්ධකලයට දඬුවම් කරන්න ඕනේ. ඒ කල යුත්තේ ඔවුන්ව බලතලින් පාකිරීමෙන් ඒ වගේම වගකීම් දැරීමට නොහැකි අය අපේ රටේ නායකත්වයෙන් අයින් කරන්න ඕනේ. සමහර අය තාම නිදැල්ලේ ඇසිරෙනවා. සමහරු සාන්තුරු වගේ ඉන්නවා. ඔවුන් හිතනවා බේරිලා ඉන්න පුළුවන් කියලා. මිනිස්යාගේ විනිශ්චයයෙන් දඬුවම් නොලැබුණත් දෙවියන්ගේ විනිශ්චයයෙන් දඬුවම් ලැබෙනවා. මේ අපරාධය නොකළාම මෙන් නියනව සිටින අදාළ පුද්ගලයන්ට දඬුවම් කිරිවෙන මැලිවෙන අයට දෙවියන් වහන්සේ විසින් දඬුවම් ලබා දෙනවා කියන එක. ඉතින් මේක කාණුන් වහන්සේ පෞගේ කාලය තුල කියලා තිබ්බා. ඒ නිසා මම දැක්කා ඒ තවත් අද
පත්තරයක තිබ්බා මේ විවිධ ප්‍රකාශ කරලා තිනවා මේ බෝලයාට මයට දාන්න අපි ඒ පිළිබඳව ඊට වඩා කතා කරන්නේ නැහැ විශේෂයෙන් මේ ආණ්ඩුවද දැක්කම අපිට පව් කියලා හිතනවා ඇමතිවරු නැහැ උත්තර දෙන්න ඇමතිවරු නැහැ කතා කරන්න ඇමතිවරු නැහැ මේ මන් දැක්ක අනුර කුමාර දිසානායක මහත්මයා දවස් ගානක් ප්‍රශ්න අහනවා හැමදාම කියන අයලා උත්තර දෙනවා කියලා හැබැයි නැහැ මේ ආණ්ඩුව නායම් පේනවා මා ජනතාවට තමුන්නාන්සලාට එදා ඔක්තෝබර් මාසේ පාර්ලිමේන්තුව තුල 113ක් තියෙනවා කවට අද ඇවිත් පාර්ලිමේන්තුව තුල 113ක් නැහැ ජනතාවගේ මතයක් නැහැ තමුන්නාන්සලාට ජනතාවත් නැහැ හැබැයි පාර්ලිමේන්තුව කොහොම හරි ගැටගාගෙන යන්න විවිධායට සන්තෝෂන් දීලා විවිධායට තනතුරු දීලා නීති රීති කඩලා මේ පාර්ලිමේන්තුව ගෙනියනවා ඉතින් ඒ නිසා තමුන්නාන්සලා ජනතාව රවට්ටන්නම් වෙන්නේ නැහැ කවරේ රවට්ටුවත් මේ පාරේ දඬුවම ලැබෙනවා අපේ අදාන අපේ දෙවියන් ආංශයේ දඬුවම තමුන්නාංශලට අනිවාර්යයෙන් මේ ආත්මෙදි ලැබෙන්න ඕනි කියන එක මොකද මේ බෝලේ පාස් කරන හැටියට මොකද අද කතෝලික ජනතාව සාධාරණත්වයක් බලාපොරොත්තුෙන් ඉන්නේ ඒගොල්ලෝ ප්‍රචණ්ඩත්වයට ගියේ නැහැ
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තිබෙනවා
ඒගොල්ලෝ ගා ගන්න ගියේ නැහැ හැබැයි මේ ආණ්ඩුව ඒගොල්ලන්ට සාධාරණත්වයක් කරන එක පැත්තක තියලා වෙන අයට සාධාරණේ කරන්න යනවා ඉතින් මේක ලෝකයේ අපි අදාන ආගමනුව දෙවියන් ආංශේ බලාගනී කියන එක ප්‍රකාශ කරමින් විශේෂයෙන් මේ ආණ්ඩුව විශේෂයෙන් සංචාරක ඇමතිතුමා ඉන්න නිසා අවසාන වතාවට ඔබතුමාලා සංචාරක ව්‍යාපාරයේ ආයතන සඳහා විවිධ දේවල් දෙනවා කියලා බැංකුවලට හරියට අදෙද්දී කිසිම කෙනෙක්ට කිසිම වරප්‍රසාදයක් කිසිම ඒ තමුන්නාන්සලා යෝජනා කරපු කිසිම කාර්යභාරයක් වෙලා නැහැ කියන එක මතු කරමින් අඩුම මේ අහිංසක දුප්පත් ජනතාවට ආණ්ඩුවක් විදියට ගමත් කාලා ඉවරයි රටත් කාලා ඉවරයි අඩුම මේ ඉන්න අහිංසක ජනතාවට ඒ තමුන්නාන්සලා පොරොන්දුණු ටික ලබා දෙන්න කියලා ඉල්ලා සිටමින් මට මේ අවස්ථාව කතා කිරීම ලැබීම පිළිබඳ ස්තුති අන්තයෙන් මන් කියනවා
ගරු ගාමිණී ජයවික්‍රම ඇමතිතුමා ඔබතුමාට විනාඩි 9ක් යනවා
9ක් ගරු සභාපතිතුමනි මගේ මිත්‍ර දිනේෂ් කුමාර ඇමතිතුමා මේ රට පවා දෙන විකුණන බවට ප්‍රකාශ කළ විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළ දිනේ මේ ලංකාව යම් අවස්ථාවක ඉතිහාසය ගත්තා ඉතිහාසයත් පෙන්වන්නේ රටේ අභ්‍යන්තරයේ බෙදෙමින් ඉන්න වෙලා කුලල් කාගෙන ඒ හැම අවස්ථාව විදේශ ආක්‍රමණය යටත් වුණා ලන්දේසියෙන් පෘතුගීසි සුද්දාන් මේ සෑම කෙනෙක්ම අද මේ රටේ මේ කේදිනිය මගේ ආනන්ද ආනන්ද එකට හිටිය ඊටම ජනතුමාත් ඉන්නවා දිනේෂ් කුමාර මෙතුමා සර්වෝදය වෙනි කරපෝ එදා නාලදී අපි ඉද්දී තේ කෙනෙක් මෙතුමාත් හොඳ ශ්‍රේෂ්ඨ පියු පුතෙක් ඉතින් මේ රටේ යම් බේද බින්නවල අපි අතර ඇති වෙනවා නම් රට විදේශ ආධිපතිල යනවා අද මේ රට අපි අමතක කරන්න එපා ඉන්දියන් සාගරේ ආණ්ඩු පක්ෂයක් විපක්ෂයක් කියලා බලකාමීත්වයක් ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ මේ රටය ඉන්දියන් සාගරේ ඉතාමත්ම භූගෝලීය වටිනාකමක් මේක ඇහැගාගෙන ඉන්නවා එක පැත්තක ඉන්දියාව චීනය අනිත් පැත්තෙන් ආරෙන් මැද අරාබි රටවල් අපි එහාට පාවා දෙන්න යන විදිහට අපි ක්‍රියා කරුවොත් ඊළඟ බටේ රටවල් මොකද මේ නාවික කේන්ද්‍ර ඉන්දියන් සාගරේ අපි අතර දෙන බේදවල නැති කර ගන්නවා ගරු මහින්ද රාජපක්ෂ මෙතුමනි ඔබතුමා ජනතුමා විදියට එදා 2005 මතක ඇති මම රනිල් වික්‍රමතුමා එදා පරාජය වෙලා ඒ අවස්ථාවේ ඔබතුමා දවස් දෙකකින් අපේ නායකතුමා දැනුවත්ව මුණ ගැසුණා ඒ මොකටද රනිල් වික්‍රමතුමා කිව්වා සෑම පක්ෂයක්ම එකාසු කර මම බලයට පත් වෙච්චාම ජනාධිපති අපේක්ෂක විදියට මේ රටේ ප්‍රභාකරගේ එල්ටීඩී එක විසඳනවා කියලා කරිකාලන් එවැනි අය එදා ඔක්කොම ටික ආවේ නැගිනේ පළාතේ දියාරු කෙරුවා එදා රනිල් වික්‍රමතුමාගේ ගෙනගිය වැඩපිළිවෙල තුලින් මොකද ප්‍රභාකරගේ ශක්තිය දින උතුර නෙමේ නැගිනේ හමුදාවත් එක්ක එල්ටීඩී එකේ කාඩර් එකත් එක්ක එහෙනම් කරුණාමාන්ලා එදා ඒ හිටි ඒ අවස්ථාවේ සාකච්ඡාවට ගෙනල්ලා සම්පූර්ණිය කෙරුවා අවසානයේ චන්දර පැවිසියතර ඉස්සෙල්ලා ප්‍රභාකරන් කිව්වා රනිල් කපටියා ඉවලා කියලා ඡන්දය දෙන්න එපා කිව්වා එතුමා එදා ඔබතුමා එක්ක මම හම්බ වුණා ඔබතුමාගේ යාළු මිත්‍රකගේ නිවසේ ජන අපේ නායකතුමාගේ අනුමැතිය ඇතුව අපේ කතානායකතුමා ඇතුළු අපි අල්ලගම ඇදුර ඔබතුමා ජනාධිපති අත්සන් කරලා අවුරුදු දෙකක් ආණ්ඩුව පෙරලන්න අපි බෑ කරන්නේ. අපි ආණ්ඩුවට සහය දෙනවා. ඔබතුමාන මන්ත්‍රීවරු හිටියේ කෙනයි වැඩිපුර. එදා හිටියේ. අපි ඒ විදිහ ප්‍රතිඥාවල් දුන්නා. ඒ ගිවිසුමක් ගැහුවා. පසුව ඒ කණ්ඩායම ඔබතුමා ගත්තා. එතන ලොකු අර්බුදවල ඇති වුණා. 1995 රණිල් වික්‍රමතුමා චන්ද්‍රිකා මැතිනියත් එක්ක ජනාධිපති වෙලා ලියොන් ෆොක්ස් ගිවිසුම අත්සන් කරද්දී අපේ අයිය අපිට නොකියම දෙයක් කළේ කියලා. චන්ද්‍රිකා අපිට හිරිහැර කරද්දී කියලා. මොකද රණිල් වික්‍රමතුමා මට කිව්වේ මම සභාපති වෙලා. ජයවික්‍රම අපි විපක්ෂේ හිටියට අපි බලයට ආවත් මේ ප්‍රශ්නේ අපිට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා දැන්වත් විපක්ෂේ හිටියා කියලා අපි බලය දියා බලන්න නැතුව මෙයා කරන්න කිව්වා. මම දන්නවා රණිල් වික්‍රමතුමා ගේ මේ වෙලාවේ මහා මෙතිවරණ වෙලාවේ ජන මෙතිවරණ වෙලාවේ මලික් සම්ක්‍රම වාගේ වාහනේ යනවා ගල්ගොමේ එක්තරා බැරිස්ටර්වරෙක් කිව්වා මන්නාරමේ බිෂොප් එක්ක කතා කරන්න කිව්වා. නමුත් අපේ රණිල් වික්‍රමතුමා ජනාධිපති විදිහට කිව්වා නෑ මට බෑ ඒ කිවිසුමට ප්‍රභාකරන යෝජනට එකග වෙන්න රට පාවා දෙන්න බෑ කිව්වා. ඉතින් එතුමා පරිදුනා. ඒ අවස්ථාවේ බැලුවේ රට දිහායි. මම ඉල්ලන්නේ මේකයි. මේ අවස්ථාවේ මේ විදේශ ආක්‍රමණයක ඔබතුමා කියන මේ යෝජනාවල අපිට ගහන්න බෑ. අපි එකමුතු හිටියොත් අපි ලාංකික විදිහට හිටියොත් අපි බේදෙමින් ඕනත් වෙනවා. මේක සිංහල කියලා අපි මහා බලවත් ජාති මහා බුද්ධ ශාසන හැමති මහා ජාතිය කියලා එහෙම අපි අරන් අරගෙන අපි ඒකිතුවක් කරවල කන්නේ කියොත් අය මුස්ලිම් අය ඒ විදිහට වර්ග කරලා මෙයා කන්නේ කියොත් දෙමළ අය වර්ග කරලා යන්නේ කියොත් මේ ලාංකිකත්වය කියන එක්සත් ජාතික පක්ෂය කියන ඒ ධජය තුළ ඇතිකල මේ රටේ මේ රට අපි බේද වුණොත් විනාශ වෙනවා. මගේ ඉල්ලීම මේ රහස් ඉතාමත්ම තොරතුරු බුද්ධාංශයේ මේ සිද්ධියෙදි මම චීනේ නැන්ජිං වල ගෞබුදුරන් වාසයේ ධාතුන පෙකට ගිහිල්ලා මම ෂැන්හායි එයාපෝට් එකේදී තමයි මේ සිද්ධිය වුණේ. මුළු ප්ලේන් එකේ චීන ජාතිකෙන් ඔක්කොම කෑ ගහලා ටේක් ඔෆ් කරන්න ලැති ෆ්ලයිට් එක බයින්න ඕන කිව්වා. පැය පහක් මම ෆ්ලයිට් එකේ හිටියා. ඒක ප්ලේන් එකත් ගන්න තත්ත්වවලලා පැය පහක් මම හිරකාරයක් වගේ හිටියේ. එතකොට මේ තත්ත්වල් අද ඒ අපේ ගෞරවය දෙනවා. පැය ගානකට අපේ තොරතුරු බුද්ධාංශයත් හමුදාත් ක්‍රියාත්මක කරලා මෙයා කරනවා. අද ඔක්කොම වගේ අල්ලලා ඉන්නවා. ඔබතුමාලාට මම දෙන්න කැමති පටියක් බම්මන්න මුස්ලිම් පල්ලියේ නොම්බි වෙලාවේ අවසානයේ හවස ඒ ස්වාමීන් වහන්සේට ආරාධනා කළා. මමත් ගියා. ඒ ගිය වෙලාවේ ඒ අලවි මෞලානා රත්නපුරේ මෞලානා කළ කතාවක් පුදුම කතාවක් කළේ මඟ කැසට් තියෙනවා. ඒ කතාවද කිව්වේ අපේ මුස්ලිම් ඇයි කිව්වා බල දැනගනිල්ල අපේ කාන්තාව අපේ භාර්යාවන් මුතු මිත්තන්ගේ සිංහල ගැන ළමයි අපේ සිංහලයේ තියෙන කිව්වා 24 දෙනෙක් හිටියා කිව්වා මරාගෙන මැරෙන ඒකෙන් 12 දෙනෙක් මැරුණා තව 12 දෙනෙක් ඉන්නවා උන්ව නිදහස් කරන්න එපා කිව්වා එළව යන්න තබා කිව්වා කාත්තන් කුඩියට ගිහිල්ලා 2014 උද්ඝෝෂණ කළ කිව්වලු මුණ්ඩ දෙන්න එපා ඉඩ කියලා රැ කිව්වා. එහෙම වෙද්දී අපි බුද්ධිමත් වෙන්න ඕන. යම් යම් තන්වල යම් යම් ප්‍රේවල් අපි දන්නවා සිද්ධින් ඇති වෙනවා. යම් යම් ඔස්සන් හදනවා. මේක කරන්න දෙන්න එපා. මම ඉල්ලන මේ රටේ නාමේ අන්නේ වෙන දේවල් ඇති වුණොත් අන්නේ නම් දෙමළ පැත්තේ එකක පැත්තකින් සිංහල එක පැත්තකින් ජාතිවාද සිංහලයේ ඉන්නේ මේ ලංකාව විතරයි. මතක තියාගන්න. මම ඒකම විශේෂයෙන් කියන්න ඕන අපි අර ඉස්කුරුණෑගල ආරෝග්‍ය ශාලාවේ වෙච්ච ඒ එතනදී මම කියනවා අර දොස්තර වෛද්‍යවරයා ගැන මම විශේෂයෙන් කතා කරන්න ඕන. මොකද මේ වෛද්‍යවරයා ඒ කියන එක්කෙනා සාෆිගේ මම මේ ගැන කියනවා කෙලින්ම සභාපතිතුමනි මේ පරීක්ෂණ කවුරුත් වහන්නේ රජවත් වහන්නේ මේ භයානක චෝදනාවක්. මේ චෝදනාව ඔප්පු කරන්න නම් වෛද්‍ය වාර්තාවල නෙමේ මට මං වෛද්‍යවරුගේ ඉල්ලගත්ත විශේෂඥයින්ගේ ඒ කියන ඒ කැමරා තුලින් පරීක්ෂණය කරලා නියම සත්‍ය වාර්තාවක් අපි ගන්න ඕන. ඒ නැතිවෙර මහා පුවිරිමක් එනවා. මේක පාලනය කරන්න බැරි වෙනවා. ඒ නිසා මම කියනවා ඒ නවීන උපකරණ කියන්නේ ලැබ්‍රෝස්කෝප් කියන කැමරා එක අනිත් එකේ තියෙන ආසිය එකේ තියෙනවා. අනිත් එකත් මගේ නැත්තම් using dye called SSG ඉස්පරෝ සල්ෆෙන්කෝ ග්‍රෑම් කියලා. මෙන්න මේකෙන් මම ඉල්ලනවා අපේ වෛද්‍යවරු පරීක්ෂණවල් කරලා නියම තත්ත්ව ගන්න. එවැනි වරදක් කරලා තියෙනවා නම් බරපතල අධිකරණය මේ නීතිය ක්‍රියා කරන්න ඕන. මේ රටේ මම වර්ග වශයෙන් කතා කරන්නේ නැහැ. මම ජාතිවාදියෙක් නෙමේ. ඔබතුමා දන්නවා 58 සිංහල නාලන්ද විද්‍යාලයේදී නාල සිංහල භාෂා රාජ්‍ය භාෂා කරලා වෙච්ච විපත. එදා සිංහල රාජ්‍ය භාෂා කරමින් අපි තාම දුක් විඳින්නේ දිනේෂ් කුමාර මෙතුමනි. අද අපේ සෙන්ට්‍රල් කොලෙජ් වල සිංහල නැති කරුවා ඉංග්‍රීසි මීඩියම් එක. ඒකේ විපත අද අපේ නිලධාරී සිවිල් සර්වන්ට් වලට කතා කරන්න බෑ ඉංග්‍රීසියෙන්. රිපෝට් එකක් හදන්න බෑ. ගැහුවේ කාටද? සිංහලයා තමයි. මේ පහර වැදුනේ සිංහලයා තමයි. සෙන්ට්‍රල් කොලෙජ් එකෙන් ආනන්දාලද මම දැක්ක වෙලාවට තිබිච්ච වේදනාව
අපි දැක්කා.
ඒ නිසා මේ කටයුතු වලදී අපි මේ ජාතික ප්‍රශ්නයක් තියෙන්නේ. ඔබතුමා අරලේක මැදුරට ගියා අපේ ජනහ හිටපු ජනතෝ විපක්ෂ නායකතුමනි. අවංකව අපේ ගම්වල වෙන දේවල් හැමම දේවල් තියෙන මම කතා කරන්නේ. අපිට ඒ වැඩේට දෙන්න බෑ. අපි ඒවටත් මුණ දෙන්න ලෑස්ති. මේවා නවත්තලා ජාතියක් විදියට අපි ඊළඟ මැතිවරණය කොහොමද දිනන්නේ කියන දේවල් හිතන එක නෙමෙයි. මේ රට දිහා බලලා කටයුතු කරන්න ඕන. විදේශ ඇඟිලි ගැසීමක් ඔබතුමාට අපටත් නැති කරගන්න බැරි වේවි. මේ ජාතින් ජාති මරාගනිකුත් මේ ලංකාවේ මැතිවරණ කියලා නාමයෙන් මේවා පටු විදිහට හිතන්න එපා. දිනන පරිදිනක නෙමෙයි ඒවා අහකට දාන්න. මම පාලන දේශර කස්සෙච්ච මිනිහෙක්. බලත් සභාවට තරඟ කරන්න එනිසා මගේ තණ්හාවක් නැහැ. මට ඇඟිල්ල දික් කරලා කතා කරිය හැකි. මම රට දිහායි බලන්නේ. මගෙන් ඇහුවොත් කිව්වා පුවත්පත් වෛද්‍යෙක් ප්‍රශ්න වායක ආදී මං කිව්වා මම ඉන්නේ පත්තු කරන්න නෙමෙයි මම ඉන්නේ නිමන්ඩ කියලා. මගේ ප්‍රතිපත්ති ඒකයි. ඒ නිසා මේ අවස්ථාවේ අපි ජනතුමාත් අගමැති අපි ඔක්කොම විපක්ෂයත් විපක්ෂ නායකතුමා ඇතුළු බුද්ධිමත් හිතලා වැඩ කරන්න. කේදිනේ දේවල් වල කොච්චර වේදනාවක් තියෙනකෝ මම වියට්නාම් ගිය වෙලාවේ ලෝක බෞද්ධ සමුළුවට ඒ වියට්නාම් ජාතිකයා මට දුන්නා ඒ ආපදට පත් වෙච්ච අයට ඩොලර් 10,000ක් මොනවාරි ඒ අයට පිට වෙන්න කියලා. මම ඒක අරමුදල් දාලා මම කතා කළ කතෝලික එපිතුමාල්ලාට ඒ ඩොලර් 10,000ක් දුන්නේයි මේ ලංකාව කෙරෙදින විශ්වාසය. ඒක අගෞරවයක් කරගන්න එපා. සමහර ස්වාමීන් වහන්සේලා පල්ලි ගිහිල්ලා කැකිරාවේ පල්ලි කැඩුවා. මම ලැජ්ජ වෙනවා. ලෝකේ අපේ කහසිවුරුනේ උත්තමකම නැති වෙනවා. ඒ නිසා මෙන්න මෙතනයි මම කියන්නේ ඒවා අනුමත කරන්නේ නැහැ. මට අනුමත කරන්න බෑ.
එමෙතුම
ඒවා කාලය අවසන්. ඒ නිසා මෙතනදී මං හිතර හොඳම කඳුබර ඥානස්සර ආමඳුරෝ ඔබ වහන්සේලා දන්න හොඳ අයි මොකද අමාරු දානේ ඉන්නකො ටිකක්.
එමෙතුම
ඉන්නකෝ අනේ කඳුබර ඥානස්සර ආමඳුරෝගේ දේශනය
අවසන් කරන්න
බෝම ස්තුතියි.